Dolavate, you have 6 more minutes.
Karu Nyojya Karaka Sabha Sabhapathumani, me avasthave visheshayenma mama avasthawak kata gannawa ma thora pat karaganna lada obata stuti obata suba patargamma ma wenwen chande pawashi karana lada kolamba district e asana 15ema janathawata stutiwanta wennata ma me avasthawak karagannawa gaurava piridi sabha nagar kalambu mavattathil illam palu manla urupinaraha therivu seidha maiki nandri. I would like to take this opportunity to thank all the Kalambu people who has casted me and selected me as the youngest parliamentarian from the Kalambu district. Garu Niyocha Karaka Sabha Sabhapathumani, visheshayenma api pahugiya avurudu 4 tula ape rate eka pudgala aadayama wedi vela tiyenne $290 kin. Ehem baluwoth eka avuruddaka api wedi vela tiyena dollar pramaane sama baluwama $75 katath wediya adu pramaanayak thamai ganne vela tiyenne. ඒ ආකාරයට පුද්ගල සංවර්ධනය ඉතාමත් අඩු තැනක ඉඳලා අද එක ක්ෂණයකින් කපින්මක් කරා යන්න අපි උත්සාහ කරන තත්වයක් තමයි සෞභාග්‍යයේ ඉදිරි දැක්ම කියලා කියන්නේ. මේ තුල විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා, ගරු වගමත්තුමා, කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරු වෙන් කරලා තියෙන ස්වරූපය බැලුවහම ඒක සුවිශේෂී ආකාරයට විද්‍යාත්මකව වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ විද්‍යාත්මකව බෙදා වෙන් කරපු තත්වයක් තමයි අපි දකින්නේ. මම හිතන්නේ මම නිවැරදි මම වැරදි නම් නිවැරදි කරන්න ඉතිහාසය තුල අමාත්‍යවරු දිරුම් දෙන අවස්ථාවන විට එයාගේ විශේෂපතේ මොකක්ද එයාගේ අමාත්‍යංශ මොකක්ද එයාගේ දෙපාර්තමේන්තු මොකක්ද කියන කාරණය පැහැදිලිව වෙන් කරලා ජනතාවට යහුසුලුව සේවය කිරීම සඳහා ඒ අමාත්‍යවරුන්ට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව ලබා දුන්නු තත්වයක් තමයි අපි අද දකින්නේ. ඒකම අද අපේ රටේ ආනයනික වියදම් අපනයන ආදායම් වලට වැඩි අඩු ස්වභාවයක් අද ගන්න තත්වයක් ඇති වෙලා තියෙනවා. සමහර වෙලාවට මේක කෘතිමව ඇති කරන ලද්දක් බව විපක්ෂය ප්‍රකාශ කරනවා. නමුත් අපේ රටේ ආර්ථිකය සඳහා වඩා වැදගත් වීම සඳහා ආණ්ඩුවක් හෙට යම් ආකාරයේ පාලනයක් කරලා තියෙන තත්ත්වය තුළ අද මේ ආකාරයේ රාජ්‍ය මාත්‍රුන්ට සුවිශේෂී දක්ෂතා මත ඒ කර්මාන්ත දියුණු කිරීම සඳහා සුවිශේෂී විශේෂීකරණයක් තුළ මේ අමාත්‍යාංශ පැවැරීම තුළ සිද්ධ වෙන්නේ අපේ රටේ කර්මාන්ත දියුණු කිරීමේ අවස්ථාව තමයි අද පැහැදිලිව අපිට පෙන්ලා දෙලා තියෙන්නේ. ඒ අනුව බතික් වෙන්න පුළුවන්, මැටි වෙන්න පුළුවන්. හැබැයි අපේ දේ ඉහළට ගන්න. අපි පහුගිය කාලේ පුරාවටම සරුංගලේ ඉඳලා හඳුන්කුවරේ ඉඳලා හැමදේම පිටරටින් ගේන තත්ත්වයක් තුළ තමයි අපිට මේ වගේ තත්ත්වයක් උදා වෙලා තින්නේ. නිදහසෙන් පස්සේ ගරු කාර්ය සභා සභාපතිතුමනි අපේ බොහොම වැඩිහිටි අය භූගෝල විද්‍යාව ඉගෙනගත්තේ මේ රට තුන්වල් ලෝකයේ සංවර්ධනයෙන් පවතින රටක් කියලා. ඊට පස්සේ ප්‍රජාචාරය කියලා විෂයක් තිබ්බා. එතකොටත් ඉගෙනගත්තේ මේක තුන්වල් ලෝකයේ සංවර්ධනයෙන් පවතින රටක් කියලා. අපි ගණකත්ත සමාජ අධ්‍යයන විෂය කාලේ ඒ කාලෙත් ඉගෙන ගත්ත මේක තුන්වල් ලෝකයේ සංවර්ධනයෙන් පවතින රටක් කියලා. ඊට පස්සේ අපේ දරුවෝ ඉගෙන ගන්න පුරවැසි අධ්‍යයනය කියලා විෂයක් තියෙනවා. එතකොටත් මේක තුන්වල් ලෝකයේ සංවර්ධනයෙන් පවතින රටක්. අපි හමුවේ තියෙන්නේ ભેද බින්න වෙලා භාෂාවත් එක්ක උරණ වෙලා ජාතින් අතර බෙදලා තියෙන අරගලයට වඩා අපිට තියෙන අභියෝගය තමයි අපි ඉදිරි කාලය තුල අපේ දරුවෝ අධ්‍යාපනය ලැබනකොට කුමන හෝ විෂයක නාමයෙන් මේ රට කවද්ද සංවර්ධිත රටක් බවට පත් කරන්න කියන කාරණේ තමයි අපි හමුවේ තියෙන අභියෝගය. ඒ නිසා අද විශේෂයෙන්ම අපේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා මුල් වෙලා උපාධිධාරීන් 50,000කට රැකියා දෙනවා කියලා. නමුත් උපාධිධාරීන්ගේ ඒ කන්න ලව්වට කන් දීලා එක ක්ෂණයකින් ඒ මුද්‍රණය කරලා තියෙන 50,000 කියලා හැබැයි තවත් 10,000ක් වැඩි කරලා අපේ දරුවන්ට අපේ තරුණ තරුණියට රැකියා දෙන්න පොරොන්දු වීම තුලම අපි දකින්නේ සුවිශේෂී කන් දීමේ අවධානයක් යොමු කිරීම සහ අපේ උපාධියට විශාල ගරු කිරීමක් ලබා
ගැනීම.
ඒකම විශේෂයෙන්ම අපි දන්නවා නූගත්කම සහ දුප්පත්කම අතර විශාල සබඳතාවක් තියෙනවා සභාපතිතුමනි. ඒ නිසා තමයි අද රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යෝජනා කළා. දුප්පත්ම පවුල්වලට මේ රැකියා ලක්ෂය ලබා දෙන්න කියලා උත්සාහ නිර්දේශ කළා කියන්නේ. ඒ තියෙන්නේ මොකද මේ දුප්පත් පවුල් ලක්ෂයකට ඒ රජයේ රැකියාව ලැබුණාට පස්සේ ඒ අයගේ ඊළඟ පරම්පරාව තවත් දුප්පත් නූගත් පරම්පරාවක් වෙන්නේ නැහැ. ඒ අය ඒ අයගේ දුප්පත්කම දෙමාපියන්ට විතරක් උරුම වෙච්ච දුප්පත්කම වෙනස් කරලා කුසලතා පරිපූර්ණ දරුවෝ බිහි කරන්න පුළුවන් නිදහස් අධ්‍යාපනයෙන් බිහි කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ ඉදිරි ප්‍රතිපත්තිය තුළ දැක්වෙන්නේ. මම හිතන්නේ පහුගිය කාලේ පුරාට අපි දැක්කන දෙයක් දුප්පත්ම කොටසට රජයේ රැකියාවක් ලබා දීම මම හිතන්නේ අපි විශ්වාස කරන දෙයක් තමයි අද මෙතන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ මත මෙතන ඉන්න කෙනෙක් හැටියට පෞගේ කාලේ 2015 ඉඳලා 2019 වෙනකන් සත්‍ය ගවේෂකෝ සංවිධාන නිර්මාණය කළා. දූෂිතයෝ සමාජයේ කොංගුණු සමාජයේ පීඩාවටපත් වෙච්ච අය සම්බන්ධයෙන් කතා කළා. දූෂිතයෝ එලි දක්වලා අධිකරණ වලට ගිහිලා අපි මේ ක්‍රියාකාරීත්වය කරන්න නිදහස් අධ්‍යාපන ප්‍රතිලාභ මත. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ප්‍රතිපත්ති ආණ්ඩුවේ වැඩපිළිවෙල මත තිබෙන ලක්ෂයකට දුප්පත්ම ලක්ෂයකට ලබා දෙන රැකියාව වැඩපිළිවෙල ඉතාමත් අගනා වැඩපිළිවෙලක්. ඒකම සභාපතිතුමනි විශේෂයෙන්ම 19 වන ආණ්ඩුකම වස්සා සංශෝධනය පහුගිය කාලේ පුරාවටම පහුගිය කාලේ පුරාවටම 19 වන වස්සා සංශෝධනය විවේචනයට ලක් වුණා. එහි සාධනීය ස්වරූප වලට වඩා යම් පවුලක් දේශපාලන භූමිකාවෙන් අතුගාදාලා දැමීම සඳහා තමයි පහුගිය කාලේ තම තමන්ගේ අවශ්‍යතා මත ඇති කරගත විවස්සා සංශෝධනයක්. මේ ඇට්ටකුණා වෙච්ච විවස්සා සංශෝධන සියල්ල අවසන් කළා. මේ රටට වග කියන මේ රටේ ජනතාවට වග කියන ජනතාවට සිල් දෙනාට එකට ජීවත් වෙන්න පුළුවන් නව විවස්තාව කරනලු ඉදිරියේදී අපිට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Rishad Badruddin, you have 9 minutes.
Bismillah ar-Rahman ar-Rahim. முதலிலே பிரதிக்குழுக்களுடைய தலைவராக வந்த உங்களுக்கு என்னுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றேன். இந்த யுவர் சபையிலே மீண்டும் பிரதிநிதித்துவப்படுத்துவதற்காக 5வது முறையாக எனது வன்னி மாவட்ட மக்கள் என்னை தெரிவு செய்து அவர்களுக்கு பணியாற்ற அனுப்பியமைக்காக எமது மாவட்டத்திலே உள்ள பௌத்த இந்து கத்தோலிக்க இஸ்லாமிய மக்களுக்கு என்னுடைய மனமார்ந்த நன்றியை கூறிக்கொள்ள விரும்புகின்றேன். இந்த தேர்தலிலே வன்னி, திருகோணமலை, மட்டக்களப்பு, அம்பாறை, குருநாயகல், அன்றாதபுரம், புத்தளம் ஆகிய மாவட்டங்களில் தமது கட்சிக்கும் கட்சி சார்பாக நிறுத்தப்பட்ட வேட்பாளர்களுக்கும் வாக்களித்த மக்களுக்கும் தமது மனமார்ந்த நன்றியை இந்த இடத்திலே இந்த உயர் சபையிலே கூறிக்கொள்ள விரும்புகின்றேன். பல்வேறு சவால்களுக்கு முகம் கொடுக்கக்கூடிய நிர்பந்தத்தை இந்த அரசு எனக்கு கடந்த தேர்தலிலே எனக்கும் எனது கட்சியின் ஆதரவாளர்களுக்கும் ஏற்படுத்தியது. அவ்வாறிருந்தும் அத்தனை சவால்களையும் தாண்டி எம்மை மிக மோசகரமான ஒருவராக, தேச துரோகியாக, இனவாதியாக, ஏன் ஒரு பயங்கரவாதியாக கூட காட்டுவதற்கு சிலர் எடுத்த முயற்சிகள் மிகவும் வேதனையான ஒன்றாகும். அவ்வாறிருந்தும் அத்தனையும் தோற்கடித்து எமது மக்கள் என்னையும் எனது கட்சியின் பாராளுமன்ற வேட்பாளர்களையும் வெல்லச் செய்து இந்த உயரிய சபைக்கு அனுப்பியமை இந்த ஜனநாயகத்தின் மீது எமக்கு மீண்டும் நம்பிக்கையை ஏற்படுத்தியிருக்கிறது. சுதந்திரம் பெற்று நாம் 72 வருடங்களை தாண்டி நிற்கின்றோம். இவ்வாறான வேளையிலே 3/2 பெரும்பான்மையை கொண்ட ஒரு அரசாங்கத்தை மக்கள் ஆணை வழங்கியிருக்கின்ற பொழுது இந்த அரசாங்கம், இந்த ஜனாதிபதி, இந்த நாட்டிலே புறையோடி போயிருக்கின்ற பல பிரச்சனைகளுக்கு தீர்வை கண்டு இந்த நாட்டை பொருளாதார ரீதியாக மேம்படுத்துவதற்கு அவர் செயல்பட வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். இவ்வளவு 3/2 பெரும்பான்மையை வைத்துக்கொண்டு இந்த பிரச்சனைகளுக்கெல்லாம் தீர்வை காணாமல் நாங்கள் இந்த காலத்தை கடத்துவோமாக இருந்தால் அது இந்த நாட்டுக்கு பெரிய நஷ்டமாக இருக்கும் என்பதையும் நான் சொல்லி வைக்க விரும்புகின்றேன். அதுபோல ஜனாதிபதி அவர்களுடைய நேற்றைய உரை, பல நல்ல விஷயங்களை நாங்கள் பாராட்டுகின்றோம். அது இந்த நாட்டுக்காக அந்த நல்ல விஷயங்கள் நடைமுறைப்படுத்தப்படுகின்ற பொழுது தேவையான ஒத்துழைப்பை, ஆதரவை வழங்குவதற்கு நாங்கள் தயாராக இருக்கிறோம். அதேபோல இந்த நாட்டிலே வாழுகின்ற சிறுபான்மை சமுதாயத்தை அடக்கி ஒடுக்குவதன் ஊடாக சிலர் இன்பமடைய எடுக்கின்ற முயற்சிகளை தோற்கடிக்க வேண்டும். ஏனென்றால் இந்த நாட்டிலே வாழுகின்ற பெரும்பான்மை பௌத்த மக்கள் இனவாதத்தை விரும்புகின்றவர்கள் அல்ல என்பதை கடந்த கால தேர்தல்களிலே முற்றுமுழுதாக இனவாதத்தை போதித்து தேர்தலிலே போட்டியிட்ட பல கட்சிகள் நிராகரிக்கப்பட்டிருக்கிறார்கள். எனவே அந்த வகையிலே இந்த நாட்டிலே சுதந்திரத்துக்காக பாடுபட்ட பௌத்த, இந்து, கத்தோலிக்க, இஸ்லாமிய தலைமைகள் இந்த நாட்டுக்கு சுதந்திரத்தை பெற்று தந்தார்கள். அதன் பின்னர் ஒரு சில பேரினவாத சக்திகளுடைய பேச்சுக்களும் செயல்பாடுகளும் தங்களுடைய ஆட்சி கதிரையை அழகுபடுத்துவதற்காக, அதிலே தக்க வைத்துக் கொள்வதற்காக அவர்கள் எடுத்த முயற்சிகளும் தான் இந்த நாட்டிலே சிங்கள தேசத்திலே ஒரு ஆயுத புரட்சியும், அதேபோல வடகிழக்கிலே இன்னுமொரு ஆயுத புரட்சியும் ஏற்பட்டு அழகான எமது நாட்டிலே உள்ள பொருளாதாரம் அழிக்கப்பட்டு எமது நாடு எல்லா வகையான கஷ்டங்களையும் இந்த இனப்பிரச்சினையினால் 3 தசாப்தங்களாக முகம் கொடுத்து அவ்வாறான நமது நாட்டிலே நாங்கள் அந்த பிரச்சனையை முடித்து இன்று சமாதானமாக சந்தோஷமாக நாட்டுடைய பொருளாதாரத்தை மேம்படுத்த வேண்டும் என்று உணர்வோடு இந்த மக்கள் உங்களுக்கு ஆணையை வழங்கியிருக்கிறார்கள். அந்த ஆணையை மதித்து நீங்கள் செயல்பட வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். அதேபோல ஜனாதிபதி அவர்கள் 19வது திருத்தத்தை அதாவது முற்றாக நீக்குவதாக அல்லது புதிய 20வது திருத்த சட்டம் கொண்டு வரப்படுவதாக சொல்லப்பட்டிருக்கின்றது. எனவே 19வது திருத்தத்தில் இருக்கின்ற நல்ல விடயங்கள், ஆணைக்குழுக்கள் போன்ற ஜனநாயகத்தை வலுப்படுத்துகின்ற விடயங்களை நீங்கள் அதை பாதுகாத்துக் கொள்ள வேண்டும் என்று நான் பிணையமாக வேண்டிக் கொள்வதோடு 20வது திருத்தம் என்று ஒன்று வருகின்ற பொழுது அதன் பிறகு 21வது ஒரு திருத்தத்தை வரப்போகின்ற இன்னொரு அரசாங்கம் கொண்டு வராமல் வரப்போகின்ற 20வது திருத்தம் இந்த நாட்டுக்கு நல்லதாக, இந்த நாட்டுடைய எதிர்கால சந்ததியினருக்கு நல்லதாக, அதேபோல இது பன்மை சமூகம் வாழுகின்ற இந்த நாட்டிலே ஏனைய சமூகத்துடைய கௌரவத்தை அவர்களுடைய மத உரிமைகளை அவர்களுடைய கலாச்சார விழுமியங்களை பேணி அதனுடைய நிலைப்பாடுகளையும் உறுதிப்படுத்துகின்ற விடயங்களை உள்வாங்க வேண்டும் என்று நான் இந்த உயர் சபையிலே வேண்டுகோள் விடுப்பதோடும் அது மாத்திரமல்லாமல் இந்த 19வது திருத்தம் நீக்கப்பட்ட பிறகு வரப்போகின்ற அரசியலமைப்பிலே சிறுபான்மை சமூகம் பாதிக்கப்பட்டுவிடும் என்ற ஒரு மாயையை ஒரு சிலர் கடந்த ஒரு சில தினங்களாக சில ஊடகங்களிலே நாங்கள் பார்த்து வருகிறோம். எனவே அவ்வாறான அந்த ஒரு நிலையை இந்த அரசாங்கம் ஏற்படுத்திவிடக் கூடாது என்று மிக வினயமாக நான் வேண்டுகோள் விடுக்கின்றேன். அது மாத்திரமல்லாமல் ஒரே நாடு ஒரே சட்டம் என்று ஜனாதிபதி அவர்கள் நேற்று சொன்னதை நான் கேட்டுக்கொண்டிருந்தோம். அதையும் இன்று ஒரு சில பாராளுமன்ற உறுப்பினர்கள் அதை வலியுறுத்தி பேசியதையும் இந்த சபையிலே நான் கேட்டுக்கொண்டிருந்தேன். இந்த நாட்டிலே ஒரே சட்டம்தான் இருக்கிறது, எல்லோருக்கும் ஒரே சட்டம்தான் இருக்கின்றது என்பதை எல்லோரும் அறிந்திருக்கிறோம். ஆனால் ஒரே நாடு ஒரே சட்டம் என்ற வாசகம் ஏதோ வெவ்வேறு பிரிவினருக்கு வெவ்வேறு சட்டம் இருப்பது போன்ற தோற்றப்பாட்டையே காட்டி நிற்கிறது. அது பிழையானதாகும். வெவ்வேறு சமூகங்களின் சமய கலாச்சார மரபுகளோடு சம்பந்தப்பட்ட அவர்கள் தொன்று தொட்டு பேணி வருகின்ற ஒரு சில விடயங்களை மன்னர்கள் காலத்திலிருந்து அங்கீகரிக்கப்பட்டிருக்கின்றது என்ற உண்மையை இந்த சபை ஏற்றுக்கொள்ள வேண்டும். அவற்றால் தான் அந்தந்த சமூகங்களுக்கு பாதிப்பில்லாத அந்த முறை மன்னர்கள் காலத்திலிருந்து மரபு முறையாக இருந்து வருகின்றது. இவ்வாறு காலகாலமாக பழக்கத்தில் இருந்து வந்தவைகள் டச்சுக்காரர்களுடைய காலத்திலே தொகுக்கப்பட்டு பின்னர் அவற்றுக்கு சட்ட வடிவம் கொடுக்கப்பட்டு இன்று அவை தனியார் சட்டங்களாக அடையாளம் காணப்படுகின்றது. இவை சட்ட வடிவத்திலே காணப்பட்ட போதும் அவை காலாகாலமாக பேணப்பட்டு வந்தவைகளாகும். இவற்றில் ஒரே நாடு ஒரே சட்டம் என்ற பிரேமையின் கீழ் கை வைக்க முற்படுவது அந்த சமூகங்களின் கலாச்சார மரபுகளின் மீது கை வைப்பதாகும். அது மட்டுமல்லாமல் இவ்வாறான மரபுகளில் கை வைக்க முயல்வது ஒரு சமூகத்தின் நடைமுறையை அடுத்த சமூகத்தின் மரபுகளில் திணிக்க முயல்வதாகும். இது சர்வதேச சாசனங்கள் வரையறுத்துள்ள சமய கலாச்சார உரிமைகளை மீறுவதாகும். ஒரு சமூகம் தனது மரபுகளை மாற்ற வேண்டுமா இல்லையா என்பதை அந்த சமூகங்கள் எவ்வாறான மாற்றங்களை ஏற்படுத்த வேண்டும் மாற்ற வேண்டும் என்பதை அந்தந்த சமூகங்கள் தான் தீர்மானிக்க வேண்டும் என்பதை அதாவது ஏற்றுக்கொள்ள வேண்டும். எனவே ஒரே நாடு ஒரே சட்டம் என்ற போர்வையில் ஒரே சிறுபான்மை சமூகங்களின் தனித்துவத்தில் அத்துமீறல்களை திணிக்க முயல்வது ஒரு நாகரீகமான அல்லது ஒரு ஜனநாயக செயல்பாடாக அமையாது என்பதை இந்த உயர் சபையிலே நான் சொல்லி வைக்க விரும்புகின்றேன். அதேபோல தேர்தல் திருத்தங்களை கொண்டு வர வேண்டும் என்று பேசப்படுகிறது. அவ்வாறு தேர்தல் முறையிலே மாற்றங்களை கொண்டு வருகின்ற பொழுது இந்த நாட்டிலே வாழுகின்ற இன மத விழுமியங்களை மனதிலே கொண்டு அந்தந்த விகிதாசாரங்கள் இந்த பாராளுமன்றத்திலே பிரதிநிதித்துவப்படுத்தக்கூடிய வகையிலே அந்த தேர்தல் முறையிலே மாற்றங்களை கொண்டு வருவதிலே எந்தவித ஆட்சேபனைகளும் கிடையாது. எனவே இந்த சிறுபான்மை பாராளுமன்ற பிரதிநிதிகளை இந்த சிறுபான்மை சமூகத்துடைய பிரதிநிதித்துவங்களை குறைக்க வேண்டும் என்று யாராவது இனவாத சக்திகள் சிந்திப்பார்களாக இருந்தால் இங்கு ஜேவிபி ஆக இருக்கலாம், அல்லது பிள்ளையானாக இருக்கலாம், அல்லது விக்னேஸ்வரன் ஐயாவாக இருக்கலாம். இவ்வாறு ஒரு காலத்தில் ஆயுத போராட்டத்திலே இயங்கிய பல தமிழ் சிங்கள தரப்புகள் ஆயுத போராட்டத்தை கை வைத்து அதை விட்டுவிட்டு இன்று ஜனநாயக விளிமியங்களுக்குள்ளே வந்து இந்த பாராளுமன்றத்திலே அவர்களுடைய மக்களுக்காக குரல் கொடுக்கின்ற இந்த விஷயங்களை இவ்வாறானவர்களுடைய எண்ணிக்கையை குறைக்க வேண்டும் என்று யாராவது சிந்திப்பார்களாக இருந்தால் அவர்கள் இந்த ஜனநாயகத்தை குளிபறிப்பதற்கு சமனான சிந்தனை என்பதை இந்த சபையிலே கூறி, எனவே எந்த திருத்தங்கள் வந்தாலும் இது நாட்டுக்கு ஒரு நிலையான திருத்தமாக வருகின்ற பொழுது அதற்கு எமது நல்ல ஆதரவை நாங்கள் வழங்க இருக்கின்றோம். அதேபோல இந்த நாட்டிலே நாட்டை குட்டிச்சுவராக்கி இந்த நாட்டிலே நீண்டகால பிரச்சனைகளை உருவாக்கக்கூடிய எந்த ஒரு திருத்தத்தையும் கொண்டு வந்து விடாதீர்கள் என்றும் கூறி சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. ஹானரபிள் சாமர சம்பத் தசநாயக, யூ ஹவ் 5 மினிட்ஸ்.
கரு நியோஜகாரக சபா சபாபத்துமணி மம்முழிமை ஸ்துதி வந்தனா யாபனே டிஸ்ட்ரிக்டே ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷேங் தனியம் தரம் கரலா ஒபுதுமா பார்லிமெண்ட் பெமினியம் கன கியவர பார்லிமெண்ட் ஹிட்டியா மம்முழிம ஸ்துதி வந்தேனா மம கியபார பார்லிமெண்ட் அவில்லா පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ නැතුව බදුල දිස්ත්‍රික්කයේ ජනතාව මනාප 65000ක් වගේ ප්‍රමාණයක් දීලා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න නැවත මහා ඇමති කමිටු ගිහිල්ලා දෙවෙනි වතාවට නැවත පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත්ත බදුල දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ කෘතවේදීත්වය පළ කරනවා මුලින්ම. මොකද වතාවල් දෙකක් ගිය සැරේ මම පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න බැරුණේ අද මේ විපක්ෂයේ නායක විපක්ෂයේ හිටපු හරේම් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කෝ එක රටකට එක නීතියක් කියලා. හැබැයි 2015 13 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාව සහ මුලින්ම උල්ලංඝනය කළ 154 ඊ වගන්තිය අපිට 2014 ජනතා බලවේගය ජනතාව දීපු බලය උදුරලා අපේ පළාත් සභාව බලෙන් අරගෙන නීති විරෝධී විදියට පළාත් සභාවේ බලය හරියෙන් ප්‍රනාන්දු පවරගත්ත පළාත් සභාව ගන්න තමයි මම 2015 පාර්ලිමේන්තුවට එන්නේ නැතුව පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ නැතුව පාර්ලිමේන්තුවෙන් ඇයින් වෙලා ගිහිල්ලා මහ ඇමතිකම ගත්තී. ඒ නිසා තමයි නැවත වතාවක් මට බදුල දිස්ත්‍රික්කයේ ජනතාව මේ පළාතට පාර්ලිමේන්තුවට එන්න ජනතාව වරම දුන්නේ. ඉතින් මේ වෙලාවේදී කියන්න ඕන මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී දෙවෙනි වතාවට ආපු පත් කර ගැනීම ගැන සතුටු වෙන ගමන් අද මේ රටට ඉදිරිපත් කළා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 70 සමගි පෙරමුණ ආණ්ඩුවෙන් පස්සේ අවුරුදු 50කට පස්සේ ඉදිරිපත් වෙච්ච ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තමයි ඇන්නම් පෙරේරා සීමා බණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුවේ ඇන්නම් පෙරේරා මුදල් ඇමතුමාගෙන් පස්සේ ඉදිරිපත් වෙච්ච හොඳම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තමයි මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී කියන්න ඕන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළවෙනි දේ තමයි මේ රටේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තිනවා පාතාල ක්‍රියාකාරම් මත්ද්‍රව්‍ය උවදුර. මේ දෙක ඉවර කරගත්තොත් මේ ක්‍රියාකාරකම් දෙක නවත්ත ගත්තොත් මේ රටේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මම විශ්වාස කරන විදියට කරු කථානායකතුමනි නියෝජකාරක සභාපතිතුමනි මාස 8ක් යන්න කලින් අද මාධ්‍ය තුලින් අපි සියලු දෙනාට දැක ගන්න පුළුවන් මාස 8ක් යන කලින් පළවෙනි දේ වෙන පාතාලය සහ කුඩු මත්ද්‍රව්‍ය මේ සියල්ලම
remember you have 2 more minutes
අධිකරු ජනාධිපතිතුමා මේ රටින් තුරන් කරන බව මේ රටේ ජනතාවට විශ්වාසයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට විශ්වාසයි. මම වගකීමකින් මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන එක අවසන් කරනවා අධිකරු ජනාධිපතිතුමා කියන එක. ඊළඟ එක තමයි කඩබෝල් වගාව ඉවත් කරා වගේම මම මේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරනවා බදුල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල කියන්නේ එංගලන්ත දේශගුණයේ තිබ්බ තැන. අද බණ්ඩාරවෙලට වතුර නැහැ. දවස් 8කට සැරයක් බණ්ඩාරවෙල නගරයට වතුර හම්බෙන්නේ. මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා පයිනස් වගාව යෝජනාවක් හැටියට කියනවා. අද පයිනස් වගාව හින්දා තමයි මුළු ඌව පළාතේ බදුල දිස්ත්‍රික්කයේම පයිනස් වගාව හින්දා තමයි කඩබෝල් වගාව වගේම පයිනස් වගාවත් ඉවත් කරන්න ඕන. එතකොට තමයි ජලය තියෙන්නේ. ඒ වගේම ඌව පළාත බදුල දිස්ත්‍රික්කයේ මේකේ තියෙන හොඳ යෝජනා අපේ තේ කර්මාන්තය අද වඩිවැල් සුරේෂ් ඇමතුමා කව රුපියල් 1000 දෙන්න ඕන කියලා. රුපියල් 1000 වතුකම්කරුවන්ට ලබා දෙන්න ඕන. හැබැයි වතුකම්කරුවන්ට රුපියල් 1000 ලබා දෙනවා නම් ගරු කතානායකතුමනි නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි කසල තේ නවත්තන්න ඕන. හොඳ තේ ටික විකුණන්න ඕන. තේකොළ කිලෝ එක රුපියල් 800ට ලෝකෙදි විකුණලා රුපියල් 1000ට තේකොළ කිලෝ එක විකුණලා කම්කරුවට රුපියල් 1000ක් නෙවෙයි කම්කරුවට 1500ක් වැඩුක් දෙන්න පුළුවන් වතුකම්කරුවට තේකොළ කිලෝ එක හරි විදියට අපි විකුණනවා නම් ලෝකෙට ඒකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල ඇතුලේ මේක තියෙනවා වැහිච්ච පැක්ටරි කාර ඉන්න ඕන වගා නොකරන ඉඩම් ටික වගා කරන්න ඕන ඒ වගේම මේ රටට අල 150 කලගවියෝ අල ලබා දෙන්නේ උඩරට වැලිමඩ ඌපරණගම බණ්ඩාර වෙල හබුතලේ කෙන මැතිවන්න කොට්ටාසොල අලගවියන් සාධාරණ ඉෂ්ට වෙන්න ඕන අල ආනායනය කිරීම ඉදිරිපත් කරපු නිවැරදි දැක්මක් ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කෙනක ප්‍රකාශ කරමින් අධිකරු ජනාධිපතිතුමාගේ මේ දෙවන්ත වැඩපිළිවෙලට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා කියමින් මම නවතිනවා.
Thank you. Honorable Sadasivam Vyalendran, you have 6 minutes.
Elat Tudigana Mahimei Reveniki Arasil Kapal or Surandanan Barum Kaurava Pode Paralamantra Ripinarum Kaurava Paralamantra Plukalin Praita Shalamarikundra Angajan Ramanan or Reliki in the Uri Sabayle and in the Baltic Kalayim. நன்றிகளையும் தெரிவித்துக் கொள்கின்றேன்.
நன்றி.
2020 பாராளுமன்ற பொது தேர்தலிலே பல்வருவட்ட ஆரோக்கியமற்ற விமர்சனங்களையும் விசமர்த்தனங்களையும் புறந்தள்ளி மீண்டும் 2வது தடவையாக இந்த உயரிய சபைக்கு நான் வருவதற்கு காரண கர்த்தாக்களாக அமைந்த எமது முற்போக்கு உறவுகளுக்கும் அதேவேளை எனது மட்டக்களப்பு மாவட்டத்தில் என் மீது நம்பிக்கை வைத்து வாக்களித்த அத்தனை உறவுகளுக்கும் இந்த வெற்றியை அவர்களுடைய பொன்னரிய பொற்பாதங்களுக்கு நான் சமர்ப்பிக்கின்றேன். கௌரவ பாராளுமன்ற குழுக்களின் தயித்தவிசாரங்களையும் உங்களுக்கு நன்றாக தெரியும். கடந்த 2015 ஒரு எதிர்கட்சி பாராளுமன்ற உறுப்பினராக இருந்து கொண்டு கடந்த ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்தினுடைய ஒவ்வொரு வரவு செலவு திட்டத்திற்கும் எதிர்கட்சி உறுப்பினராக இருந்து கொண்டு நாங்கள் ஆதரவை வழங்கினோம். எதிர்கட்சி உறுப்பினராக இருந்து கொண்டு அரசாங்கத்துக்கு எதிராக கொண்டுவரப்பட்ட நம்பிக்கையில்லா தீர்மானத்திலும் ஆதரவை வழங்கி அந்த அரசாங்கத்தை பாதுகாத்தோம். அது மாத்திரமல்ல, பிரதமருக்கு எதிராக கொண்டுவரப்பட்ட முன்னாள் பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்களுக்கு எதிராக கொண்டுவரப்பட்ட நம்பிக்கையில்லா தீர்மானத்திலும் எதிர்க்கட்சியில் இருந்து கொண்டு அவரை பாதுகாத்து, ஆனால் எம்மை நம்பி எமக்கு வாக்களித்த எமது மக்களுக்கு நாங்கள் என்னத்தை பெற்றுக் கொடுத்தோம்? கடந்த அரசு காலத்திலே நாங்கள் ஏதாவது அபிவிருத்தி சார்ந்த விடயத்தை பெற்றுக் கொடுத்தோமா? இல்லை. அல்லது ஏதாவது தீர்வு சார்ந்த விடயத்தை பெற்றுக் கொடுத்தோமா? இல்லை. அல்லது சாதாரணமாக தீர்க்கக்கூடிய ஏதாவது ஒரு விடயத்தை தீர்த்து கொடுத்தோமா? இல்லை. இந்த நிலையில்தான் ஒரு மாற்று வழி அரசியல் பயணத்தை எமது மாகாணம் சார்ந்து எமது மாவட்டம் சார்ந்து நாங்கள் உருவாக்க வேண்டிய ஒரு தேவை, ஒரு கடப்பாடு எங்களுக்கு ஏற்பட்டது. இந்த நிலையில்தான் நான் சார்ந்தவர்கள் ஒரு மாற்று வழி அரசியல் பயணத்தை நாங்கள் அந்த மாகாணத்தினுடைய அந்த மாவட்டத்தினுடைய மக்களினுடைய உண்மையான நிலையை அறிந்து யதார்த்தமான களநிலையை அறிந்து உருவாக்க வேண்டிய சூழ்நிலைக்கு வந்தோம். அந்த அடிப்படையிலே இம்மக்களின் இருப்பை உறுதிப்படுத்துவதற்கான ஒரு அரசியல் பயணத்திலே கடந்த காலம் முதல் நாங்கள் செயல்பட்டு வந்திருக்கின்றோம். அந்த அடிப்படையிலே 2020 பாராளுமன்ற பொது தேர்தலிலே மக்கள் எதிர்பார்ப்பு கள அரசியல் என்ற தொனிப்பொருளிலே மக்கள் மத்தியில் சென்றோம். அந்த அடிப்படையில் அவரிடம் சென்று அவர்களுடைய எதிர்பார்ப்பு என்ன, அவருடைய நோக்கம் என்ன, அவர்கள் இன்னத்தை வேண்டி நிற்கின்றார்கள் என்ற விடயத்தை களரீதியாக நாங்கள் ஆராய்ந்த பொழுது உரிமையோடு கூடிய அபிவிருத்தி சார்ந்த அரசியல் வருகின்றார்கள். கடந்த காலத்தில் இருந்த அரசாங்கத்திலே மேற்கொள்ளப்பட்ட சாதனை என்று பார்க்கும் பொழுது மத்திய வங்கி கொள்ளையாக இருக்கலாம், April 21, 2019 உலக பயங்கரவாத தாக்குதல், வடக்கு கிழக்கிலே யுத்தத்தினால் அழிக்கப்பட்ட தொழிற்சாலைக்கு பதிலாக கிழக்கு மாநிலத்தில் கொண்டுவரப்பட்ட எத்தனால் ஃபேக்டரி, அர்ஜுன் மகேந்திரன் அலோசியஸ் அவர்களுடைய இவ்வாறு மக்கள் விரும்பாத விடயங்கள் தான் அங்கு அரங்கேற்றப்பட்டது. ஆனால் தற்பொழுது எமது மக்களுக்காக நாங்கள் பெற்றுக் கொடுக்கக்கூடிய உரிமையோடு கூடிய அபிவிருத்தி சார்ந்த அரசியலிலே பல்வேறு தேவைகள் அங்கு மலைபோல் குவிந்து காணப்படுகிறது. விவசாயத்துறை, மீன்பிடித்துறை, கல்வித்துறை, சுகாதாரத்துறை என்று பல்வேறுபட்ட துறை சார்ந்து பல்வேறு தேவைகளும் பிரச்சனைகளும் பல்வேறு சவால்களும் இன்று அந்த மக்கள் மத்தியிலே குவிந்து காணப்படுகின்றது. இந்த நிலையிலே இந்த நாட்டிலே நாடு முழுவதற்கும் சேவையாற்றக்கூடிய ஒரு வாய்ப்பை, அதே வேளையில் எமது மட்டக்களப்பு மாவட்டத்தில் வாக்களித்த மக்களை கௌரவப்படுத்தி நாடு முழுவதற்கும் சேவையாற்றக்கூடிய ஒரு முக்கியமான ராஜாங்க அமைச்சு பொறுப்பை, தபால் சேவைகள், வெகுசன ஊடக தொழில் அபிவிருத்தி அமைச்சு பொறுப்பை இந்த நாட்டினுடைய மேன்மைதங்கிய ஜனாதிபதி அவர்களும், இந்த நாட்டினுடைய கௌரவ பிரதமர் அவர்களும், இந்த நாட்டினுடைய முன்னாள் அமைச்சர் கௌரவ பசில் ராஜபக்ச அவர்களும் ஒப்படைத்திருக்கின்றார்கள். இந்த பொறுப்பை மிக கவனமாக முன்னெடுத்து இந்த நாட்டில் இருக்கின்ற சகல மக்களுக்கும் என்னால் முடிந்த அளவு என்னை அர்ப்பணித்து முழுமையாக சேவை செய்யக்கூடிய ஒரு வாய்ப்பை சரியாக பயன்படுத்துவதாக நான் திட்டமிட்டிருக்கின்றேன். அதை சரியாக பயன்படுத்துவோம். அதே வேளையில் எமது மக்களுடைய எதிர்பார்ப்பை நிறைவேற்றுகின்ற வகையிலே அரசாங்கத்தோடு நாங்கள் சரியான முறையிலே ஒரு உறவை ஏற்படுத்தி எமது மக்களுக்கான பிரச்சனைகளுக்கான தீர்வுகளையும் பெற்றுக் கொடுப்பதற்கு நாங்கள் சேர்ந்து பயணிப்போம் என்பதை இந்த இடத்தில் கூறுகிறேன். வாய்ப்புக்கு நன்றி.
Thank you. Honorable Gamini Valaboda, you have 6 minutes.
நான் பார்லிமெண்ட்வே கதாநாயகத்துமணி காரகசபா சபாபத்துமணி மெம அவஸ்தாவ லபாதீம சம்பந்தேன் முழுமை ஸ்தித்து வந்த வெமின் ரத்தபுர திஸ்டிக்கே பொதுஜன பெருமுன சந்தா சந்த 6,46,000 பமண அத்திவிஷ்ட பிரமாணியக் லபாதமின் மந்திரி ஒரு அட்டதினை பத்கண்ண கொட்ட உர்த்திகேக்லச இதிரி பத்து மா ஹத்தரணி ஸ்தானேட்ட உசவா தபீமட சமத்து ரத்தபுர பிரகதிசீலி ஜனதாவட்ட மா மேவஸ்தாவே மகே சீர்ஷ பிரணாம ஸ்தூதிய புதகரண கமதி ஏவகேம தமை மே பார்லிமேந்துவே பிரதிபத்தி பிரகாசே அதிகாரி ஜனாதிபதி துமா விசிங் ஈயே இதிரிபத் கரண்ட் எதுன பிரதிபத்தி பிரகாசே பிலிபந்தவ ஊர்த்திகா நியோஜனே கரமின் பார்லிமேந்துர பெமினி நவக மந்திரிவரே விதியட்ட அதாஸ் இதிரிபத் கிரிம சதா லபாதுன் மே அவஸ்தாவட்ட மா ஏ பிலிபந்தவ கட்டைத்துகல சியலு தினாட்ட மகே இஸ்தூதிய புத கரண்ட் ஓனி அபி தக்கினவா 2015 சித்தவு தேசபாலன விபர்யாசியத் சமக ஸ்ரீலங்கா ஆர்த்திகே துல பெத்தகடலா ஹிட்டபு உருத்திகாங்கே வட்டினாக்கம எலிதக்கமின் இத்தா விசால உருத்திய சடன் வியாபார கணனாவுக்கட்ட லங்காய உருத்திகாண்ட பிரவேசவேண்டு சித்த வினவா ஜாதிக ஆர்த்திகே சித்த வெச்சி சம்பத் மங்கொல்ல கேம் வோல்ட எரேவு விதேச வெளத கிவுசுங்கள்ட எரேவு நிதா சத்தியாபன எட்ட எரேவு ஜாதிக வெளத கிவுசுங்கரா ராஜ்ய தேசிய ஆர்த்திகே அடப்பன கிரீமட எரேவு அப்பி விசால சட்டம் பிரமாணியாக ஏ பகுகிய கால பரிச்சேதி துரக்கியாத்மக கலா ஏ சந்தா லங்காவே ஹிட்டபு விசால பிரமாணிய உர்த்திகான் சிய கணன தாஸ் கான கெகுத்துக்கொள்ள அப்படி உர்த்திகாங்க ஜாதிக பெருமுனத்துலு சங்விதான கணனாவ பீடுவாகன கட்டைத்து கிரிமே பிரதிபலையாக லெச 2019 ஜனாதிபதி வரணின் பசு அதிகாரு ஜனாதிபதி கோட்டாபே ராஜபக்ச மெதித்துமா உர்த்திகான் தேசபாலனிட பெமினியை தூக்கியன ஆராதனாவ சமக அப்பி அபேட்சகத்துவன் இல்லா சிட்டியா ஏ அவஸ்தாவேதி ஜாதிக நிதாஸ் பெருமுன கரு விமல் வீர்வாச அமைத்துமாகி நாயகத்தை இங்கு அப்பிட அபேட்சகத்து பிரினமுவா என்ன அவில்ல கில்ல தனல என்ன கேலா அப்பி ஏ அவஸ்தாவ தினாகினாவா ஏ அவஸ்தாவ லபா
ஆர்டர் ப்ளீஸ் அமைத்துமாட்ட ஆர்டர் ப்ளீஸ் ஹானரபிள் ஸ்பீக்கர் இஸ் கமிங் டு தி சேர் කර්මන්තිම කතාවර
මේ අවස්ථාවක් කරගන්න ඔය අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු විමල් වීරවංශ ඇමැතිතුමාට සහ ජාතික නිදහස් පෙරමුණට ස්තුති කරන්න. ඒ වගේම 2015 පරාජයෙන් පසු විතරක් නෙමෙයි සමස්ත ඉතිහාසයේ පුරා සැලකිල්ලට ගත් කල ජනාධිපතිවරයෙක් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයක ආර්ථික සංවර්ධනය සඳහා වූ දර්ශනයක් සපයන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස අපිට මේ අවස්ථාව ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශය හඳුනා ගන්න පුළුවන්. ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක ඕනෑම වසමක ඕනෑම ගේයක තියෙන එහෙම නැත්නම් ඕනෑම ආසනයක තිබෙන ප්‍රශ්නයක් පිළිබඳව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සාකච්ඡා කරලා තියෙන බව අපිට නොබිය ප්‍රකාශ කරන්න පුළුවන්. අපි දැක්කා විපක්ෂය මේ පිළිබඳව ඉතා විශාල වශයෙන් මැසිවිලි නගනවා. මේ විපක්ෂයේ ඉදිරිපත් වෙලා පහුගිය මහමැතිවරණ මේ ප්‍රතිපත්ති අපේ සෞභාග්‍ය දැක්ම එළියට අරන් ගිහිල්ලා ඒ යථාර්ථ ලියවිල්ලක් නොවන බවට ජනතාවට ඉදිරිපත් කළා. මොකද කළේ? ජනතාව 3-2 බලයකින් ඔවුන්ගේ මතේ පරාජය කළා. සෞභාග්‍ය දැක්ම අනුමත කළා ලබා දුන්නා. ඒ අනුමත කළා ලබා දුන් සෞභාග්‍ය දැක්ම මහ පොළොව තුළ ක්‍රියාත්මක වන යථාර්ථ ලියවිල්ල තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදිහට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. අපි ගත්තොත් මා නියෝජනය කරන රත්තරන් දිස්ත්‍රික්කයේ ගත්තොත් එම ඒ මනාව පැහැදිලි වෙනවා. උපන් බිමේ අනාථයන් වෙලා ඉන්න ඉඩම් නැති සියලු දෙනාට ඉඩම් ලබා දෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කතා කරනවා. ග්‍රාමීය කර්මාන්ත නගා සිටීම විතරක් නෙවෙයි එළවලු පළතුරු ගම්මිරිස් කරාබනටි කුරුඳු මේ කියන සියලු දේවල් වලට නියම මිලක් ලබා දීලා ගොවිය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා කතා කරනවා. වහලෙන් වහල හිල්ලලා බිමට වැටෙන දිය බිඳුවේ ඉඳලා රත්තපුර දෙගොඩ තලා යන ගම් වතුරට විසඳුම් දෙන විදිය මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කතා කරනවා. තේ දල්ලෙන් ජීවිකාව ගෙවා ගන්න අහිංසක තේ දළු නෙලන්නියගේ ඉඳලා මහා පැක්ටරි හිමියාට ආදායම් ලබාගෙන මුළු කර්මාන්තය ආරක්ෂා කරන හැටි මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කතා කරනවා. රත්තපුරය කියලා කියන්නේ මැණික්පුරයක්. අපි දන්නවා සංචාරක ව්‍යාපාරයේ සහ විදේශ සේවා නියුත්තින්ගේ ආදායම් අහිමි වෙලා තියෙන මේ අවස්ථාවේදී තවම රත්තපුර දිස්ත්‍රික්කයේ තිබෙන මැණික් වලින් ගොඩ දාලා තියෙන 14% ඒ ප්‍රමාණය වැඩි කළා. කොහොමද මැණික් ආදායම වැඩි කරන්නේ කියලා කතා කරනවා. මැණික් කර්මාන්තයේ ක්‍රියාත්මක වෙන එක දිනකදී රත්තපුර පොළොව යට ඉන්න ජනතාව 45,000ක් ගරු කතානායකතුමනි. මුළු ලංකාව පුරා දිනකට පතල් කර්මාන්තයේ ක්‍රියාත්මක වෙනවා නම් මිනිසුන් 74,500ක් අඩි 5කට 6කට යට මහ පොළොවේ මැණික් හාරමින් ඉන්නවා. මෙන්න මේ අයගේ ජීවිතයේ නගා සිටුවීමින් මේ අයට විශ්වාසම වැටපත් ලබා දෙන අවස්ථාව දක්වා කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් දකින්නවා කතා කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි වෘත්තිකයන් විදිහට දේශපාලනයට පැමිණීමට හේතු කරුණු
මන්ත්‍රීතුමා ඔබේ කාලය අවසන් වෙගෙන යන්නේ
කරුණු කාරණා පිළිබඳවත් අපි අවධානයට යොමු කරන්න ඕනි. එකිනෙකා කොටා ගන්න එකිනෙකාට දොස් කියන එකිනෙකා පරයායන එකිනෙකා දෝෂ දර්ශෙන් ලක් කරන දේශපාලනයෙන් ඔබට ගිය ප්‍රතිපත්ති මේ දේශපාලනයේ ඉඳගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් සබුද්ධික දේශපාලන අවශ්‍යතාවයක් අද රට වෙනුවෙන් ඉල්ලා සිටිනවා. දොස් කියා ගන්න වෛර කරන එකිනෙකාගෙන් පළිගන්න දේශපාලනයෙන් බැහැරවන ලෙස අපි විපක්ෂයෙන් වෘත්තිකයන් ලෙස මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනා විතරක් නෙවෙයි තමන්ගේ අනුගාමිකයන්ට ගම දක්වා ප්‍රාදේශීය සභාව
දක්වා
මේ දේශපාලනයේ ගිනියන්
නාලක ගොඩහේවම් මන්ත්‍රීතුමා
අපකප වෙන බව ප්‍රකාශ කරමින් මා නිහඬවෙනවා. බෙහෙවින් ස්තුති.
ගරු කතානායකතුමනි, පළමුවෙන්ම මම කැවති තමනාසිගේ පත්වීම ගැන සුබ පතන්නට. ඊළඟට මම මේ රටේ ඉතාමත්ම අඳුරු කාල පරිච්ඡේදයක් අවසන් කරලා මේ රට නවතත් සෞභාග්‍ය දොරටු විවෘත කරන්නට අපිට අවස්ථාව ලබා දුන්නු මේ රටේ 68,53,000කට වැඩි ජනතාවට ස්තුති කරන්න කැමති. ඒ වගේම මේ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් 807,896ක් 65.76% ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ලබා දීච්ච ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවටත්, ඒ අතුරින් 325,479ක් ඡන්ද මට ලබා දීලා නවක අපේක්ෂකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩිම ඡන්දත්, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානයත් ලබා ගන්නට මට උපකාර කර ගම්පහ දිස්ත්‍රික්කයේ සීන කතිකාවේ ක්‍රියාකාරීන් ගරුතර සංඝයා වහන්සේලා කතෝලික හා අනෙකුත් පූජකතුමන්ලා සහ ගම්පහ බුද්ධිමත් ජනතාවට ස්තුති කරන්න මම කැමතියි. අද දවස පුරාම අපි මේ විපක්ෂයේ කතා අහගෙන ඉන්න විට මට ආපු එක ගැටලුවක් තමයි මේ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා හිටපු ඇමතිතුමාලා දන්නවද කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන්නේ කුමක්ද කියන එක. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විවේචනය කරන විට මට මතකයට ආවේ අවුරුදු 5ක් තිස්සේ මේ අය ආණ්ඩු කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශන 10ක් අවුරුදු පහක් තුළ ඉදිරිපත් කරපු එක. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන එකිනෙකට ගැළපීමක් තිබුණේ නැහැ කතා නායකතුමනි. ඒ නිසා තමයි අවුරුදු පහ තුළ 2014 අපි බාර දුන්න ශක්තිමත් ආර්ථිකය 2019 අවසන් වන විට ආසියාවේ දුර්වලම ආර්ථිකය බවට පත් කරන්නට මෙතුමාට හැකි වුණේ. ගෝඨාභය රාජපක්ෂ රට හදන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ආවට ගියට සකස් කළ එකක් නෙවෙයි. අවුරුදු 4ක පමණ කාලයක් ව්‍යාත්මක සංවිධානය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම සමග පිළිසඳර වැඩසටහන සමග මේ රටේ විද්වත්තු බුද්ධිමත්තු දේශපාලනඥයෝ පූජකතුමන්ලා සාමාන්‍ය ජනතාව සමග සාකච්ඡා වට ගණනාවකින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් වන්නේ. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් වුණේ අද නෙවෙයි, මීට පෙර 2020 ජනවාරි 3 වෙනිදා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ පළවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ පාර්ලිමේන්තුවට මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරේ. අද ඊයේ 2020 අගෝස්තු 20 වෙනිදා එතුමා ඉදිරිපත් කළේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ තවත් පැහැදිලි කිරීමක් පමණයි. දැක්ම වෙනස් වෙලා නැහැ. එදා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයම තමයි තවමත් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඉදිරි සම්පූර්ණ කාලය පුරාම අපි ක්‍රියාත්මක කරන්න යන්නේ ප්‍රතිපත්ති ටික. අපි අවුරුදු 72 තිස්සේ මේ රටේ සංවර්ධනය ගැන කතා කරා. මේ රට සංවර්ධනය වෙන්නේ නැති එක ගැන කතා කරා. නෝ සංවර්ධනය කියන එක අර්ථ දක්වන්නට අපි කවුරුත් උත්සාහ කරේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට තාමත් පැහැදිලිව සංවර්ධනය කියන්නේ කුමක්ද කියලා අර්ථකථනය කරලා තියෙනවා. එතුමා මේ සංවර්ධනයේ අර්ථකථනය කරනකොට ප්‍රධාන වශයෙන් මූලික අරමුණු 4ක් නැවත නැවත ප්‍රකාශ කරලා තිබෙනවා. පළදායි පුරවැසියෙක්, සතුටින් ජීවත් වෙන පවුලක්, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක්, productive citizen, a happy family, righteous society and a prosperous nation. මේ කාරණේ උදා කර ගැනීම සඳහා ආර්ථිකය ගැන කතා කරන විට එතුමා කතා කරනවා ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ගැන. ඇයි අපි ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ගැන කතා කරන්න ඕනේ? මේ රටේ ජනතාව ගැන බලන්නේ නැතුව අපි ආර්ථික සංවර්ධනයකට කතා කරලා වැඩක් නැහැ. මේ රටේ ජනතාවගෙන් 80%කට වැඩි ප්‍රසත් තාමත් ග්‍රාමීය ජනතාව. මේ රටේ ආර්ථිකයෙන් 55%කට දායක වන්නේ මේ රටේ කුඩා මධ්‍යම පරිමාණ කර්මාන්ත. ඒ නිසා අපි මේ අය ගැන කතා කරන ආර්ථිකය ගැන කතා කරනට ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමුන්ගේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක මූලික ලක්ෂණ වශයෙන් ප්‍රධාන වශයෙන් කරුණු හතරක් ගැන කතා කරන්නේ. එතුමා කතා කරනවා දිලිඳුකම සැබවීම නැති කිරීම ගැන. දිලිඳුකම නැති කිරීම ගැන අපි අවුරුදු ගාණක් කතා කරලා තියෙනවා. නමුත් ඒක කරන්නට හරි වැඩපිළිවෙළක් තාමත් ඉදිරිපත් වෙලා නැහැ. මෙතුමාගේ ප්‍රතිපත්තිය තුළ ඒක මූලික ප්‍රතිපත්තියක් වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ සෑම පුරවැසියෙකුටම සම අවස්ථා ලබා දීම, අධ්‍යාපනයේ සිට රැකියා අවස්ථා, ව්‍යාපාර අවස්ථා මේ සෑම දෙයක් සඳහාම මේ රටේ සෑම පුරවැසියෙකුටම සම අවස්ථා, දියුණුවීම සඳහා සම අවස්ථා ලබා දෙන එක මේ ආර්ථික ප්‍රතිපත්තියේ එක ප්‍රධාන කරුණක් වෙනවා. ඒ වගේම පිරිසිදු කාර්යක්ෂම රාජ්‍ය පාලනය මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපි විශ්වාස කරනවා රාජ්‍ය පාලනේ රාජ්‍යාන්තරේ රාජ්‍යංශේ මේ රටේ සංවර්ධනයේ පෞද්ගලික අංශය වගේම වැදගත් කියලා. රාජ්‍යංශනේ වැඩන්නේ පෞද්ගලික අංශය සමග පමණයි ඉදිරියට යන්න ඕනේ කියන මතවාදය අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම හතර වෙනුව ශක්තිමත් දේශීය ආර්ථිකයක් හා දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීම. මෙන්න මේ කාරණා හතර තමයි ගරු කතානායක තුමනි ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක මූලික ලක්ෂණ වෙන්නේ. ජනාධිපතිතුමා ඉතාමත්ම පැහැදිලිව එතුමාගේ දැක්ම මේ රට ඉදිරිපත් කළා තියෙනවා. එතුමා මේ කාරණේ ආරම්භ කරේ ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාව තුළ. එදා සිට අද දක්වා එතුමා කතා කරන්නේ එකම සංකල්ප, එකම යෝජනා, එකම චින්තනය. ඒ හරහා දැක්ම ඉතාමත්ම පැහැදිලිව ඉදිරිපත් කළා තියෙනවා. ඉලක්ක ඉදිරිපත් කළා තියෙනවා. දැන් කණ්ඩායමපත් කළා තියෙනවා. වගකීම් බෙදලා තියෙනවා. මූලික ප්‍රතිපත්ති හඳුන්වා දීලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක කරන්න ඒක පසුවිපරම් කරන ආකාරයත් ජනාධිපතිතුමා ඉතාමත්ම පැහැදිලිව කියලා දෙනවා. ගරු කතානායකතුමනි මගේ මට වෙලා තිබුණේ ඉතාමත්ම කෙටි කාලයක් නිසා මට වැඩිදුර කතා කරන්න බැරි වුණා. මම එක දෙයක් මෙතනදී කතා කරන්න ඕනේ. මේ හර්ෂ ඩිසිල්ලා ගරු හර්ෂ ඩිසිල්ලා මහත්මයා මන්ත්‍රීතුමා කතා කරද්දී තුමා කතා කරා යම් සංඛ්‍යා ලේඛන වගේක්. එතුමා කිව්වා මේ රටේ ණය ප්‍රමාණය පහුගිය වසර තුල වැඩි වෙලා තියෙන අගල රුපියල් බිලියන 900කින්. මම කනගාටු වෙනවා අද විපක්ෂයේ මේ ණය ගැන කතා කරන එක ලැජ්ජ නැතුව. එතුමන්ලා කතා කරන්න බෑ මේ රටේ ණය ගැන. එතුමන්ලා විදියට මේ රටේ ණයබර වැඩි කරපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසෙ තිබිලා නැහැ. ගරු කතානායකයන් තුමනි 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට එන විට මේ රටේ රාජ්‍ය ණය තිබුණේ රුපියල් බිලියන 2200යි. 2014 වෙනිදා ණය ප්‍රමාණය වැඩි වෙලා තිබුණා. විශාල සංවර්ධනය සමග රුපියල් බිලියන 4400ට. ඒක රුපියල් බිලියන 5200 කියන වැඩිලා තිබුණ ණය ප්‍රමාණය. ඒ ණය ප්‍රමාණය 2019 අවසන් වෙන රුපියල් බිලියන 13000 දක්වා තවත් රුපියල් බිලියන 5600කින් අවුරුදු 5ක් තුළ වැඩි වෙලා තිබුණා. මේ ගරු හර්ෂනිසුල මහත්මයා කියනවා රුපියල් බිලියන 900ක් වැඩි වුණා කියලා මේ වසර තුර කතාව ඇත්ත හර්ෂිත මහත්මයා. නමුත් ඒ 900 ගියේ මොකටද?
ප්ලීස් වයින් අප්.
මට ඉඩ දෙන්න කියන්න. නමුත් ඔබතුමා කිව්වේ නෑ ඒ 900 මොකටද ගියේ කියලා. ඒ 900 ඒ වයින් රුපියල් බිලියන 681ක් ණය ගෙවන්න. රුපියල් බිලියන 194ක් තමුන්නාසලා ගෙවපු නැති ගෙවීම් කරන්න. රුපියල් බිලියන 700 875ක්ම වියදම් වෙලා තියෙන තමුන්නාසලාගේ කාලේ හරි ගෙවන්න.
Wind up, please wind up now. Kind of Rauf Hakim garu mantrituma. No.
Why not?
No.
This is all about our country. So it's not about you or me. Have I attakatawa tamai? May Aurudu may masa hayata rupial trillion king. Hematata rupial million and namasya gana king obalage raja visin naya gatta. ඒ ගත්තේ පරණනායක වන්න වෙන්න පුළුවන්. හැබැයි ණය ගත්තා. ඒතර අපි ණය ගත්තෙත් ඔබලාගේ ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න. ඉතින් ඒ නිසා ණය ගත්තාම මේ ණය ගෙවන්න වෙන්නේ ඊළඟ ආණ්ඩුවට තමයි.
රවුෆ් හකීම් මන්ත්‍රීතුමා. පුතානෙක්.
බිස්මිල්ලා රහ්මාන් රහීම්. ඔනරබල් ස්පීකර්. May I
අවසාන කරන්න.
අලුතෙන් කරන්න. රුපියල් බිලියන 13900 අතුරේ තියෙන තමුන්නාසලගෙන. ඒ රුපියල් බිලියන 900න් 875ක්ම තමුන්නාසලගේ කාලය වගෙන.
හරි. රවුෆ් හකීම් මන්ත්‍රීතුමා, you continue. Then it will be here. It'll get subside now.
ගරු කථානායකතුමනි, බිස්මිල්ලා රහ්මාන් රහීම්. මුලින්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන වෙළඹේගය පක්ෂය හරහා මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා දී පළවෙනි තැනට මාව පත් කරපු මහනුවර දිස්ත්‍රික්කයේ අපේ ජනතාවට මගේ හෘදයාං ස්තුතිය පුද කරන අතර අප පක්ෂයට ආසන පහක් දිවයින පුරා ලබා දීම පිළිබඳව ඒ ජනතාවටත් මගේ ස්තුතිය මම මුලින්ම පුද කර සිටිනවා. එහෙම කියද්දීම මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ තුමා කියද්දී ඉතාම උනන්දුවෙන් ඒ පිළිබඳව සවන් දෙද්දී මට එතුමන් අදහස් කරන කාරණා විශේෂයෙන්ම ඒ සමාප්ත කිරීමේදී එතුමා කියපු මේ වචන ටික මම නැවත වාරයක් කීමට සතුටු වෙනවා. මේ අප සියලු දෙනාගේම මව්බිමයි. ඒ නිසා ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව අප සියලු දෙනාම රට වෙනුවෙන් එක්විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙනවා. ජනතාවට අප පොරොන්දු වූ සෞභාග්‍යමත් දේශයේ ගොඩනැගීම සඳහා මා සමග එකතු වන ලෙස ඔබ සියලු දෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගු කොට ආරාධනා කරනවා. Now while looking at these statements, while being happy about the way in which he ended his speech, but when you look at some of the earlier contents of the speech, I was left with some mixed feelings as to whether he is sincerely meaning what he finally said when he summed up his speech. When you deal with some of the elements contained in the policy statement, initially we are left with some perplexion as to whether there was some clarity in what he was attempting to say. He wishes to do away with the 19th Amendment. And he also wishes to introduce a new constitution. When I listen to some of the members in the House today, it is not clear whether he means to do away with all the good features of the 19th Amendment or whether he wants to retain some of the good features and do away with what features which he feels is obnoxious. Therefore, I would like the government members to clarify these issues so that we will have more clarity.
I'm sure the cabinet subcommittee consisting of senior members of the cabinet would be able to place a draft very soon so that we can look at the issues more clearly. Having said that, may I also refer to what the vice president nominee of the Democrats, who was endorsed 2 days before, Kamala Harris, the senator, she spoke about Donald Trump's profound failure as a leader. She accused Trump of turning our tragedies into political weapons. I'm beginning to think, are we also turning tragedies into political weapons? I'm talking about the Easter Sunday attack and the way in which the mobilization during the last elections took place. Repeated demonization of a community based on a small group's heinous crime is something that we have to avoid, Mr. Speaker. We have seen throughout the campaign total demonization of an entire community for the act of a few. What is important for us to remember is that if a crime has been committed, if terrorism is to be eradicated, deal with those terrorists. Deal with those people who assisted the terrorists. Bring it to a closure. But then don't go on beating the drum of communal disharmony all the time. Talking about the fear of terrorism. Don't keep the people in eternal fear. Digatama janatava bichikave tyagena yami kriyadame avasan kota itama ikmanata me pilibandava nadu pavarala avashya katayutu aragena meka ivarayak karayutu kiyala api illa sitinne. We have endured this for so long. Several of us have been very unfairly accused of assisting terrorism in the country. Those of us who stood for democracy, who stood for the diversity in the country, then we talk about one country, one law. What does His Excellency the President mean by saying so? Is he, in a sense, trying to go against what he have already said in his policy statement? Let me read this. Buddhagamata pramukhatvaya tahuru karana atharama me rate onama puravesiyekuta taman kamati agamak adahime nidahasa wadat hodin surakshita vi athi bawa janatawata me wanawita pahadili. Having said this, he also talks about one country, one law. In a country with diverse communities, with their different faith systems, we have over a period of time enacted laws to permit those communities in their private lives, in their own affairs such as marriage, divorce and such other matters, we have had separate laws which have facilitated their own systems of law to prevail. But unfortunately, there appears to be a perception...
Your time is over.
Yes, Mr. Speaker. There appears to be a perception that to permit such diversity in a country which has diverse communities, which has enjoyed over a period of time, their own systems should be done away with for the common good of the entire country. And this is a totally lopsided view of imposing uniformity in the name while paying lip service to diversity. And this is what we should bear in mind. And hopefully, the intention of the government, I hope, will not go towards such a disastrous implication ultimately.
Okay.
And we expect proper justice will prevail.
Thank you.
And that
Thank you.
The Honorable Nirmala Sirisena. No, no, we are not scaring everybody.
ගරු කතානායකතුමනි මා පළමුවෙන්ම ඔබතුමාට සුබ පතනවා අපිත් සමග දීර්ඝ කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ කටයුතු කළ ඔබතුමා වැනි ප්‍රවීණයෙක් මේ පාර්ලිමේන්තුවේ නායකත්වයට පත්වීම පිළිබඳව ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මනාප ඡන්ද 141,900ක් ලබා දෙමින් මා වෙත විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන ගමන්ම පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා සිංහල ද්‍රවිඩ මුස්ලිම් කියන සෑම ජන කොට්ටාසයක්ම සුවිශේෂී සහයෝගයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබා දුන්නා. ඒ ජනතාවටත් මගේ ප්‍රණාමය හා ස්තුතිය පුද කරන්නට කැමැති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු අපගේ රජයේ කෙරෙහි තබන ලද අකලංක විශ්වාසය පිළිබඳව. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා දැවැන්ත කැපකිරීමක් කිරීමට අපිට ලැබුණා. ඒ තුලින් එතුමාගේ ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නවා වගේම ඒ ජයග්‍රහණය වඩාත් අර්ථවත් කර ගැනීම සඳහා 3-2 බලයක් මේ රටේ ජනතාව අප වෙත ලබා දීම තුලින් ප්‍රදර්ශනය වෙන්නේ ගරු කතානායකතුමනි මේ රටේ ජනතාවට ඇති දැඩි අවශ්‍යතාවය මේ රට අලුත් මඟකට ගමන් කරවීම සඳහා. විවිධ විදේශීය බලවේගයන් රාජ්‍ය නොවන සංවිධාන තුළින් අපේ දේශපාලන ව්‍යූහය අකා මකා දමා කටයුතු කරන ලද සමයක් පසු කරමින් අද අපට ස්වෛරීව හා ස්වාධීනව මේ රටේ වැඩ කටයුතු කරගෙන යාමේ අවස්ථාව උදා දී තිබෙනවා. ඒ වගේම විවිධ අන්තවාදී බලවේගයන් විසින් ඒ වගේම අන්තවාදී කටයුතු වලට සම්බන්ධ නොවුනත් දේශපාලන වශයෙන් අන්තවාදී වූ පිරිස් තමයි මේ රටේ රාජ්‍ය තන්ත්‍රය පාලනය කරේ. ඔවුන් තමයි නොයෙකුත් බලපෑම ඇති කරේ. එදා 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ඒ රජය අපිට පොරොන්දු වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 20 සංශෝධනය අනිවාර්යම ගෙනල්ලා රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හදනවා කියලා. ඒකට මේ අන්තවාදීන් දේශපාලන පක්ෂ ඉල දුන්නේ නැහැ. ඒ නිසා අද එයා හිතුවා ඒ තුලින් ඔවුන්ගේ දේශපාලන භූමිකාව ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. නමුත් මේ රටේ ජනතා බලවේගය ඒ සියල්ලම තල්ලු කරලා දාලා ජනතාවගේ මතය ඉතා හොඳින්ම මේ මැතිවරණයේදී ප්‍රකාශයට පත් කරා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අපගේ රජයටත් විශාල වගකීමක් තියෙනවා මේ ජනතා අභිලාෂයන් මුදුන්පත් කරවා ගන්න. මේ ජනතා අභිලාෂයන් මුදුන්පත් කරවා ගැනීමේදී අපට සිදුවෙන්නේ ජනතා මතයට පණදීමයි පණගැන්වීමයි එකයි අපි කරන්න ඕනේ. මොකද ජනතාව අපෙන් අපේක්ෂා කරන්නේ පළමුවෙන්ම මේ රටේ යාර් ජයවර්ධන මැතිතුමා විසින් ගෙනෙන ලද මේ මනාප ඡන්ද ක්‍රමය ජනතාවට තිත්ත වෙලා අවසානයි. මම වැඩිම මනාපෙන් ආපු කෙනෙක්. නමුත් මම කැමති මේ මනාප මැතිවරණය කෙමේ සදාකාලිකව අහෝසි කරන්නට. අපේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් අනුව නොව මේ රටේ ජනතාවට අවශ්‍ය දේශපාලන න්‍යාය පත්‍රයකට අපි සකස් විය යුතුයි. ඒ නිසා මම කල්පනා කරනවා 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා වගේම මේ රට ගැලපෙන ආසනයකට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් මේ රට දායාද කිරීමේ වගකීම ගෝඨාභය මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් අපේ මුළු රජයටමත් තියෙනවා. ඒ වගකීම අපි කිසිසේත්ම අමතක කළ යුතු නැහැ. ඒ පළවෙනි කාර්යය ඔබතුමා දන්නවා පහුගිය මේ මැතිවරණ ව්‍යාපාර තුල අද ඉස්මතු වෙන්නේ මුදල් තියෙන අය. ඒ වගේම ඉතාම කටුක කාරණයක් තමයි මනාප ක්‍රමය තුල මේ විදියට සටන් කිරීම තමන්ගේම සහෝදර පාක්ෂිකයන් සහෝදර මන්ත්‍රීවරුන් එක්ක. ඒ නිසා ගෝඨාභය මැතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කියලා තියෙන්නේ මෙන්න මේ කියන ජනතා අභිලාෂය මුදුන්පත් කරවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ගරු කතානායකතුමනි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඊළඟට රවුෆ් හකීම් මැතිතුමා කිව්වා 19 වෙනි ව්‍යවස්ථා සංතුලනේ මොනවද තියාගන්නේ මොනවද නැති කරන්නේ සම්පූර්ණයෙන්ම අයින් කරනවද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සත්භාවයෙන් ගේන්නට ඇති. නමුත් අපි ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුණ හැටි අපි දැක්කා. හූල වගේ අය දාලා එන්ජිඕ කාර්යෝ දාලා මොකද කරේ? කූල්ම යනවා උසාවියට මැතිවරණ කොමිසමට විරුද්ධව. මේක හොරාගෙන් අම්මගෙන් පේනහන මේ ක්‍රමයක්. ඉතින් මේවා අපි නැති කරන්න ඕනේ. ඒ නිසා ඒ විතරක් නෙවෙයි මේ රටේ සංවර්ධනයේ ඉදිරි ගමන අඩපණ කිරීමට විදේශ න්‍යාය පත්‍රයන් අනුව විදේශ ඩොලර් කාක්කන් විසින් පාලනය කරන ලබන ක්‍රමවේදයක් තමයි තිබුණේ. ඒ නිසා මගේ පෞද්ගලික මතය නම් සම්පූර්ණයෙන්ම මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතුයි. විශේෂයෙන්ම ව්‍යවස්ථා දායක සභාව ව්‍යවස්ථා දායකව වතීස්වා ඒදා. නමුත් අද අපිට අද අපිට අත්දැකීම් තියෙනවා මේකෙන් වෙච්ච වැරදි පිළිබඳව. මේකෙන් වෙච්ච වැරදි පිළිබඳව අපේ රජයේ සූදානම්. මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන සාධනීය කරුණු තියෙනවා නම් ඒ සාධනීය කරුණු රැකගනිමින් හැබැයි මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් විදියට තීන්දුව තීරණ ගන්නට පුළුවන් විදියට මේ ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම අපි සංශෝධනය කරන්න ඕන. ගරු කතානායකතුමනි, ව්‍යවස්ථා දායක සභාවෙන් කෙනෙක් පත් කරායින් පස්සේ ඒ මිනිහා මොන වැරද්දක් කරත් මොන හොරකමක් කරත් මොන දූෂණයක් කරත් ඒ මිනිහා වයින් කරන්න බෑ. ඉතින් ඒක අපි තියාගන්න ඕනද? ඒ නිසා තමයි කූල්ලා වගේ අය පිටපස දොරෙන් රිංගවලා රාජ්‍ය නොවන සංවිධානවලට ඕන ආකාරයට මේ රටේ දේශපාලන න්‍යාය පත්‍රය විනාශ කරන්න සැලකුවේ. ඒ නිසා තමයි ජනතාව ඕවා කියනකොට 3-2 ඡන්දය දුන්නේ අපිට මේවා වෙනස් කරන්න කියලා. ඒ වගකීමෙන් අපට මිදෙන්නට කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් දක්වලා තියෙනවා. මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන වැඩපිළිවෙල, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන වැඩපිළිවෙල, අධ්‍යාපනයේ වැඩිදියුණු කිරීම සඳහා ගනු ලබන වැඩපිළිවෙල, මේ සියල්ල ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි, දැන් අපේ ගරු විපක්ෂ නායකතුමා ඇහුවා
කරේ අමතුමා තා විනාඩි කීයක් විතර ගනිවිද?
පහක්. ඒ වගේම අපේ ගරු විපක්ෂ නායකතුමා ඇහුවා රක්ෂා දීමේ ක්‍රමවේදය ගැන ප්‍රශ්න කළා. මම ඔබතුමාට කියන්න කැමතියි, ඔබතුමා වගේ උස්සයට එකලස්සාවක් මිටියයට එකලස්සාවක් අපි දෙන්නේ නැහැ. ඔවුන්ගේ ජනතාවගේ සුදුසුකම් අනුව තමයි අපි කියා දෙන්නේ. උස්මිටිකම අනුව නෙවෙයි. ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම අපි කියන්නට ඕන ගරු කතානායක තුමනි, අද මේ මැතිවරණ ක්‍රමේ ක්‍රමයක් එක්කම අපි ඒ අවශ්‍ය සංශෝධන අපි නියම අවස්ථාවට ගෙන එනවා. අපි අපේ කම්පිටුවක් මගින් මේ අධ්‍යයනය කරනවා. මේක හැංගි හොරාගෙන එන දෙයක් නෙවෙයි. පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා ප්‍රබුද්ධ සංවාදයක් අපි රට තුලත් පාර්ලිමේන්තුවත් තුල ඇති කළා තමයි අපි මේ කාරණේ ඉෂ්ට කරන්නේ. ඒ වගේම මේ රටේ ගොවි ජනතාව, විශේෂයෙන්ම මේ රටේ වතුකරේ ජනතාව මේවර අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අපිට යම් ආකාරකින් කඩන්නට පුළුවන් වුණා. ඔවුන්ට ඔවුන්ගේ වැටුප් ලබා ගැනීම පිළිබඳව අපි දීලා තියෙන ඒ පොරොන්දුව අපි අමතක කළා නෑ. අපි ඒ පොරොන්දුව ඉටු කිරීම සඳහා කම්කරු ඇමතිවරයා වශයෙන් මම විශේෂයෙන්ම ඒ අවශ්‍ය කටයුතු හැකි තාක් දුරට අපි කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඊළඟට අපේ විපක්ෂ නායකතුමා කිව්වා ප්‍රතිපත්ති ප්‍රකාශය නම් හොඳයි. මේක කරන්නේ කොහොමද? ගරු කතානායකතුමනි දරුවෙක් අද ඉපදිලා ඊළඟට අහනවා මේ දරුවා ඇවිදින්නේ කොහොමද කියලා. ඒ දරුවා වැඩෙන්න ඕනි, වැඩිලා ඇඟපස ශක්තිමත් වෙන්න ඕනි, එතකොට ඇවිදින්න ඕනි. එහෙම තමයි රටක් ඉදිරියට යන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ හොඳනම් ඒ හොඳ වැඩ ටික අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කර බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම එතුමාගේ එතුමා කියපු කතාවක් මට මතක් වෙනකොට මට හිතෙනවා ඒක දෛවයේ සරදමක් කියලා. එතුමා කිව්වා "You can fool the people sometimes but not all times." ඒක තමයි එතුමාට උනේ. මොකද එතුමා ජනාධිපති මැතිවරණයේදී කරන්න බැරි පොරොන්දු දහසකුත් පොරොන්දු දුන්නා. හා thinking that you can fool the people but people are not foolish, they did not accept what you said, they rejected what you said. Yeah, ප්‍රතික්ෂේප කළා ඔබතුමා කියපු දේවල්. ඒ නිසා people thought that they are not foolish but you are foolish because you have given the foolish promise.
බොහොම සුදි.
ඒ නිසා ඒ බවත් මතක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වයේ දෙන මේ රජය ජනතාවට ලබා දුන්නු පොරොන්දු ඉටු කිරීමට කැපී පෙනෙන සේවයක් කරන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. යෝජනාව සභාවට ඉදිරිපත් කරමි. සභාව එකඟද? යෝජනාව සම්මතයි. කල් තැබීම.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2020 අගෝස්තු මාස 27 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 වෙනතෙක් කල් තැබියටයි යෝජනා කරමි.
සභාව එකඟද? කතානායකතුමාගේ නිවේදනයක් තියෙනවා. 9 වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වන දැනුවත් කිරීමේ වැඩමුළුව. 9 වෙනි පාර්ලිමේන්තුවට තීරීපත් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන දැනුවත් කිරීමේ වැඩමුළුව 2020 අගෝස්තු මාස 25 හා 26 වෙනි දින දෙදින පෙරවරු 9 සිට පසුරු 6 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම වැඩමුළුවට සහභාගී වන මෙන් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෞරවයෙන් ආරාධනා කරමි.